Order, please. ලිපි ලේඛන ආදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථිකත්ව බිඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා මුදල් කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2014 වර්ෂය සඳහා ආරක්ෂක සේවා අන සහ මාණ්ඩලික විද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
ගෞරව මුදල් අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 දෙසැම්බර් 6 වැනි දිනැති අංක 1996/10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ සහ 1989 අංක 13 දරන නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතේ 3 වැනි වගන්තිය යටතේ නිෂ්පාදන බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 නොවැම්බර් 10 වැනි දිනැති අංක 1992/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ මම ඉදිරිපත් කරමි. මෙම නියමයන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිවාසා ඉදිකිරීම අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා සභාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධනය සමාජ සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සංවර්ධන උපාය මාර්ග ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2008/14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3/4 වගන්තිය යටතේ යෝජිත ව්‍යාපෘතියට අදාළ නිදහස් කිරීම සම්බන්ධයෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2017/30 දිනැති අංක 2004/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ මගින් සංශෝධිත 2016/6 දිනැති අංක 1996/26 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමය ජාත්‍යන්තර සමදතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවන වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නැති මැතිතුමා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අද අපි මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 3 වැනි වාර්තාව. මම එය පාර්ලිමේන්තුව හැම ඉදිරිපත් කරනවා. 2016 මැයි මාසේ පළවෙනිද ඉඳලා 2016 අගෝස්තු 31 දක්වා කාලයට අදාළව අපි ආයතන 15ක් තමයි මේ වාර්තාවෙන් විමර්ශනයට ලක් කරේ. මම දැනගැනීම සඳහා ආයතන ඉදිරිපත් කරන්න මුලින්ම සම්පකාර තොගවන් සංස්ථාව, සතොස මාර්ග සංවාහ අධිකාරිය, සීමා සහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අදාළව සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව, මාර්ග සංවාද අධිකාරිය යටතේ ඇති මග නැගුම ආයතන 4, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කුරුණෑගල වැවිලි සමාගම, සේවා නියුක්තීන්ගේ භාර අරමුදල් මණ්ඩලය. ගරු කතානායකතුමනි, මේ ආයතන 15ක් වුණත් මේ ආයතන 15 රටේ ආර්ථිකයට ඇති කරන දායකත්වය සහ බලපෑම අපේ කාරක සභාව විශේෂ විමර්ශනයට ලක් වුණා. විශේෂයෙන්ම පහුගිය කාලේ අපේ රටේ සිද්ධ වෙච්ච පාඩු ලබනවයි කියනට වඩා නාස්තිකාර, අනාර්ථික, ආර්ථික වශයෙන් අවදගත් වෙන විශාල ව්‍යාපෘති ගණනාවක් මේ ආයතන හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. විශේෂයෙන්ම සූර්යවැව ක්‍රීඩාංගණය වගේ ක්‍රීඩාංගණයකට අද අයිතිකාරයක් නැති තත්ත්වයක් තියෙනවා. වරාය අධිකාරියෙන්ද බිලියන 5.3ක් ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේද කියන සාකච්ඡාව තියෙනවා. එතන පාඩුව කෝටි 530ක්. ඒ විතරක් නෙමෙයි, ඒ වගේම මාර්ග සංවාහ අධිකාරිය යටතේ මාර්ග සංවාහ අධිකාරියට අදාළ නොවන ව්‍යාපෘති හැටියට හදපු සමහර දේවල් මිලියන 57,000ක විතර අනාර්ථික කටයුතු සිද්ධ වෙලා තියෙනවා. එවැගේම නෙළුම් කුළුණට වියදම් කර මුදල් වල අද තත්වය මේ ආදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලැබිච්ච මුදල් ඩොලර් මිලියන ගණන් වලින් ලැබිලා තියෙනවා යුරෝ මිලියන ගණන් වලින් ලැබිලා තියෙනවා නමුත් මේ මුදල් ක්‍රියාත්මක වෙච්ච ආකාරය යදවිච්ච තත්වය ගැන සොයා බලලා තියෙනවා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මිලියන 2918ක් එවැගේම හම්බන්තොට වරායේ පාඩුව ගරු කතානායකතුමනි මේ වාර්තාවේ තියෙනවා මිලියන 37000ක් මම ආසන්න වශයෙන් කිව්වොත් මේ වාර්තාවෙන් අපි අනාවරණය කරන ආයතන 15 ඉලක්කම් හැඩියට මේ වාර්තාවේ තියෙනවා කෝටි 11000ක පමණ රටට වෙච්ච පාඩුවක්. ඒක නිසා මම ඔබතුමාගෙත් මේ ගරු පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීතුමන්ලාගෙත් අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ අපි මේ ඉදිරිපත් කරන වාර්තා වගේම ඒ වාර්තා සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග පසුපරම් ක්‍රියාවලිය වගකීම ඇත්තරම තියෙනවා අදාළ විෂය භාර අමාත්‍යවරුන්ගේ සහ ආයතනවල. ඉතින් අපි ඇත්තට එක පැත්තකින් කනගාටුවක් තියෙනවා මුළු පාර්ලිමේන්තුවේම විශාල මහන්සියක් යොදලා අපේ කාර්යක සභාවේ සියලුම මන්ත්‍රීවරු මම ස්තුතිවන්ත වෙන්න ඕන පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව හැම දෙනාගේම දායකත්වයෙන් අපි මේ වාර්තා සභාගත කළා තියෙනවා.
හොඳයි.
දැනට ආයතන 60ක පමණ අපි වාර්තා මේ ගිය අවුරුද්ද ඇතුළත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා තියෙනවා. ගරු කතානායකතුමනි මම මේ වාර්තාවත් සභාගත කරනවා. එය විශේෂයෙන්ම විවාදයට ලක් කරලා අවශ්‍ය පියවර ගන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා.
හොඳයි බොහොම ස්තුතියි. ඊළඟට පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා
කළ යුතුය මම යෝජනා කරනවා.
හොඳයි. අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික පරීක්ෂණ කාර්ක සභාවේ වාර්තාවේම කාර්ක සභාවේ සභාපති ගරු වඩිවේල් සුරේෂ් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Education and Human Resources Development on orders under Section 27(1) of the Universities Act No. 16 of 1978 and order under Section 25A of the Universities Act No. 16 of 1978, which were referred to the said committee. Thank you, sir.
Thank you. රජයේ මුදල් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු සුමන් ජේරන් මැතිතුමා විසින් පිළිගැන්වීම.
Honorable Speaker, I present the report of the Committee on Public Finance on note on the supplementary allocations given from the budgetary support services and contingent liabilities provisions made under the Department of National Budget as per the introduction note of the annual estimates. Resolution of Commission to investigate allegations of bribery or corruption for revision of limits of bribery raids advance account 2016 subject number 01002 resolution under the customs ordinance order under the excise ordinance notification under the excise ordinance and regulations under the import and exports control act referred to the said committee.
Thank you. පෙස්සම් පිළිගැන්වීම ගරු රංජිත් සියඹලාපිටිය මැතිතුමා ගරු සුමේදා ජයසේන මැතිණිය
ගරු කතානායකතුමනි මොනරාගල විලේවත්ත සාප්පුවත්ත අංක 32 දන්න ස්ථානයේ පදිංචි ආර්.ඒ. සුජීව මහතාගෙන් ලැබුණු පෙස්සමක් පිළිගන්නවා
ගරු සරණබන් මැතිතුමා
Honorable Speaker, I present the petition received from Mr. K. Vadivelunathan of Nyanavairavar Kovil Veedi near Thundivairavar Koil, Urumbrai East, Urumbrai.
මෙම පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ඇත. ඊළඟට ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ප්‍රශ්න අසන අවස්ථාව. පළවෙනි ප්‍රශ්නය ගරු එස් ශ්‍රීධරන් මැතිතුමා.
ගෞරව பிரதம அமைச்சரிடம் உடைய கேள்விகள் சமர்ப்பிக்கப்பட்டிருக்கிறது. மிக முக்கியமாக கிளிநொச்சி மாவட்டத்தினுடைய பூநகரி பிரதேச செயலகர் பிரிவினுடைய இரணதீவு கிராமத்தினுடைய நிலை. இரணதீவு கிராமத்திலே இருந்த மக்கள் 1990ஆம் ஆண்டிலே இடம்பெயர்ந்தார்கள். அவர்கள் இடம்பெயர்ந்து மீள அந்த இடங்களுக்கு செல்வதற்கு இன்னும் அவர்கள் அனுமதிக்கப்படவில்லை. தொடர்ந்து பல தடவைகள் முயற்சி செய்யப்பட்டது. ஆனால் இதுவரை அதற்கான அனுமதிகள் வழங்கப்படவில்லை. கடந்த 26 வருடங்களாக அவர்கள் வெளியிலே நண்பர்களுடைய இடங்களிலும் தாங்கள் ஒதுக்கமாக எடுத்துக்கொண்ட இடங்களிலும் அவர்கள் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவை அவர்கள் சொந்த இடங்களுக்கு செல்வதற்கான காலம் எப்பொழுது வரும், அந்த குடும்பங்களை குடியேற்றுவதற்கான திட்டங்கள் என்ன என்பதை இந்த சபையிலே அறிய தருமாறு வேண்டுகிறேன்.
Garu Katana Katumani Inanati Dupate Padinchunupal Ekasi Anuakatat Arsia Tisat Denuku Ekdas Namasi Anua Anudeke Kalasi Mavedi Me Dupata Atara Gointimuna Da Me Uturetibune Yudenisa මෙතන ජීවත් වෙන එක අමාරු නේ අගම ආරක්ෂා ප්‍රශ්න ඇති වුණා ඒ අවස්ථාවේදී ඒ සියලු දෙනාටම දැන්නට පුණකරී ප්‍රාදේශීය ලේකම් විසින් ඉරණ මාතා නගර නැච්චිකුඩා අම්බපාපුරම් හා යහපාර ගම්මානවල විකල්ප ඉඩම් ලබා දීලා තියෙනවා දැන් ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශයේ එදා අරගත්තේ විශේෂයෙන්ම අවියායුධ LTT අවියවද කියන එක පාලනය කරන්න දැනට මේ මේ ප්‍රදේශයේ වැදගත්කම් දෙකක් තියෙනවා නාවක හමුදාවට එකක් මේ නීති විරෝධී දීවරයන් පාලනය කරන්න ඒ ලංකාවේ අය නෙමෙයි ඉන්දියාවෙන් දකුණු ඉන්දියාවෙන් එන ඒ දීවරයන් පාලනය කරන්න මේ 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 දූපත වුමනයි දෙවනුව තියෙන්නේ මේ මද්ද්‍රව්‍ය ජාවාරම මුහුදේ සිදුවෙන මද්ද්‍රව්‍ය ජාරාම ජාවාරම පාලනය කරන්නටත් මේ දූපත වුමනයි ඒ නිසා මද්ද්‍රව්‍ය පාලනය කරනවා නම් මේ දූපත මේ මත්මෙම තියාගන්න වුමනයි කියලා තමයි දැනට නාවක හමුදාව වාර්තා කරලා තියෙන්නේ ඒ වුණත් මේ දීවර කර්මාන්තයේ දෙන දීවරයන්ට අනික් සිවිල් වැසියන්ට තමන්ගේ ජීවනපාය කර්මාන්ත කිසිම බාධාවකින් තොරව කරගෙන යන්න අවශ්‍ය ඉඩ ප්‍රස්ථා නාවික හමුදාවෙන් සලසලා දීලා තියෙනවා. ඒ කියන්නේ එහාට ඇවිල්ලා දීවර කර්මාන්තේ යෙදෙන්න පුළුවන්. ඊළඟට ඉරණටි දූප ආශ්‍රිතව මසුන් නැල්ලීමේ කාර්යය දෙන දීවරයන්ට තම දැල් වේලා ගැනීමටත් දැල් පිරිසකර කර ගැනීමට සහ විවේක ගැනීම සඳහා අවශ්‍ය తాවකාලික නිවාස ඉරණටි දූපතේ ඉදිකර දීවර කර්මාන්තේ යෙදෙන්න අවශ්‍ය පහසුකම් සලසාදී තිබෙනවා ඉරණ මාතා නගර නැච්චිකුඩා අම්බාපුරම් හා යහපාර යන ප්‍රදේශයේ පිහිටා තිබෙන වෙරළ තීරයේ ඉරණ දූපත පිහිටා ඇත්තේ වෙරළේ සිට මුහුදු හැතපුම් 8කට පමණ ඈතින් ඒ මුහුදු තීරය තුල ඕන තැනක දීවර කර්මාන්තය දෙන්න පුළුවන් ඒ නිසා දීවර කර්මාන්තය ගැන දැනට ප්‍රශ්නයක් නැහැ ඊළඟට මේ දූපතේ අක්කර 10ක පවන පොල් ඉඩම් ප්‍රමාණයක් තිබෙනවා. ඒවැ හිමිකරුවන්ට දෛනිකව පැමිණලා తాවකාලික රැඳී සිට තමන්ගේ කර්මාන්තය ගෙන යන අවස්ථා ලබා දී තියෙනවා. ඒ එක්කම ඉරණති වූ අවට ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් ක්‍රිස්තියානි ජනතාව ජීවත් වී සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ක්‍රිස්තියානි දේවස්ථානයක් වන සෙබාමාලේ මාතා දේවස්ථානයේ මෙම ප්‍රදේශයේ පිහිටුවා තිබෙනවා. මෙම දේවස්ථානයේ දේව මෙහෙයන් සිදු කිරීමට කිසිම තහංචියක් දාලා නැහැ. දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයන් මෙන්ම අනෙකුත් දේව මෙහෙයන් සිදු කරන අවස්ථාවලදී ජීවිත ආරක්ෂක කටයුතු වෛද්‍ය පහසුකම් ජලය සැපවීම විදුලි සැපවීම සහ ස්ථානීය පිරිසිදු කර ගැනීම ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් දේවස්ථානයේ පියතුමන්ගේ උපදේශ පරිදි නායක හමුදා විසින් සපයා දෙනවා. විශේෂයෙන්ම මේ ආරක්ෂක ලේකම්තුමා මට අපිට වාර්තා කරලා තියෙන්නේ එකක් අර දකුණු ඉන්දියාවෙන් දීවරයන් පාලනය කරන්න ඊට වඩා අද විශාල මද්ද්‍රව්‍ය උදුරක් තියෙනවා මේ රටේ යාපනයට ගෙනියනවා යාපනයෙන් පුත්තලම ඒ පැත්තට ගේනවා මේක එතන තියෙන වැදගත් ස්ථානයක් මේක පාලනය කරන්න ඉතින් දැනට ආර්ථික කටයුතු ජීවන මාර්ග ගෙනියන්න ඉඩ දීලා තියෙනවා අර ජීවත් වෙන්නත් විකල්ප ඉඩම් ලැබලා දීලා තියෙනවා මේක අපිට පුළුවන් පසුව බලන්න සැලකලා බලන්න දැන්ට තියෙන தත්ත්වය අනුව මද්ද්‍රව්‍ය පාලනය කිරීම නිසා මේ தත්ත්වය ඇති වෙලා තියෙනවා කතානක
ගෞරව සභානායකර අවர்களே நான் அந்த கிளிநொச்சி மாவட்டத்தை பிரதிநிதித்துவப்படுத்துகின்ற ஒரு பாராளுமன்ற உறுப்பினர் என்ற வகையில் அந்த மக்களோடு தான் புலங்குகின்ற ஒருவன் ஆயிரத்தி தொள்ளாயிரத்தி 1990 ஆண்டிலே அந்த மக்கள் வலுக்கட்டாயமாக தங்களுடைய வரலாற்று ரீதியான பாரம்பரியமான தங்களுடைய சொந்த நிலத்திலிருந்து 420 குடும்பங்கள் அந்த நேரம் இடம்பெயர்ந்து இரணை மாதா நகர் போன்ற பகுதிகளிலே குடியேறினார்கள். அவர்களுக்கு தற்காலிகமான காடுகளை அகற்றி காணிகள் சிறு துண்டுகள் வழங்கப்பட்டு அவர்கள் அந்த இடங்களிலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். இப்பொழுது அவருடைய குடும்பங்களிலே பிள்ளைகள் வளர்ந்து 920 குடும்பங்களாக மாறியிருக்கிறார்கள். அங்கே பாரம்பரியம் மிக்க ஒரு தேவாலயம் இருக்கிறது, தென்னம்பிள்ளை காணிகள் இருக்கிறது, பசுமாடுகள் இருக்கிறது. அவருடைய வரலாற்று நிலம் அது. அதனை இவ்வளவு காலம் 26 வருடங்களுக்கு பிறகும் அந்த மக்கள் போய் சென்று குடியேற வாழவிடாது போதவஸ்து காரணங்கள் சொல்லப்படும் என்றால் இது எவ்வளவு காலங்களுக்கு இது நீடிக்கும், இது எவ்வளவு காலங்கள் இன்னும் கொண்டு செல்லப்படும்? இதே இடத்தில் பல தடவைகள் ஜனாதிபதியினாலும் பிரதமரினாலும் நாங்கள் மக்களை மீள குடியேற அனுமதிக்கிறோம், ஒரு காலத்திலே எல்ஜிடியினர் இருந்தார்கள் அவர்கள்தான் பிரச்சனை, ஆயுதம் கடத்துகிறார் என்று சொன்னீர்கள். இப்பொழுது ஆயுதங்களும் இல்லை, எல்ஜிடியும் இல்லை. இப்பொழுது போதைவஸ்து காரணங்கள் சொன்னால் இன்னும் ஒரு காலத்துக்கு பின்னர் என்ன நடக்கப் போகிறது? ஆகவே அந்த மக்களுடைய பூர்வீகமான நிலம், அவருடைய சொந்த நிலம், அவர்கள் அந்த இடத்திலே குடியேறி வாழ வேண்டும். தயவுசெய்து இந்த நாட்டில் இருக்கிற அவர்களுடைய குடிவாழுகின்ற அடிப்படை உரிமை, அவர்களுடைய வரலாற்று ரீதியான நிலத்தில் அவர்கள் வாழுகின்ற உரிமை, அது ஒரு தனித்தீவு. அங்கு யாரும் இதுவரைக்கும் தேவாலயத்திலே சென்று வணங்குவதற்கு அனுமதி வழங்குகிறார்கள் இல்லை. அவர்கள் வலைகள் உலர விடுவதற்கு அனுமதி வழங்கப்படவில்லை. கடற்படையினர் முழுமையாக தடுக்கிறார்கள். நான் 2 தடவைகள் அந்த தீவை பார்ப்பதற்கு புறப்பட்ட பொழுதெல்லாம் கடற்படையால் தடுக்கப்பட்டிருக்கிறது. கிளிநொச்சி மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் 2016 ஆண்டு செப்டம்பர் மாதம் தீர்மானம் கூட நிறைவேற்றப்பட்டிருக்கு.
தயவுசெய்து ඒ ප්‍රදේශයේ නියෝජනය කරන ඒ ප්‍රශ්න මතු කරනවා මේ අයට දැනට ආගමික හේතු නිසා නැත්තම් හෝ දීවර වැඩ කටයුතු පිළිබඳ ඒ දූපතට නැත්තම් මේ කෘෂිකර්ම නිසා දූපතට යන්නේක වළක්වලා තියෙනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න කියලා මන්ත්‍රීතුමාටයි අපේ ස්වාමිනාදන් ඇමතිතුමාටයි ආරක්ෂක රාජ්‍ය ඇමතු රුවන් විජේවර්ධන ඇමතිතුමාටයි මම කියන්නම් දැන්ට නායක හමුදාව කියලා තියෙන ඒවා දෙනවා කියලා ඒවා බාධා කරනවා නම් ඒ ගැන ක්‍රියා කරන්න. දැන් අනික වෙලා තියෙන්නේ එතුමා කියන්නේ දැන් ජනගහනේ එදාට වඩා දෙගුණයක් වෙලා තියෙනවා කියලා. ඉතින් මෙතන ඉඩම් දීලා තියෙන සමහරට මේ බලපත්‍ර වලට ස්ථිර ඉඩම් දෙන්න උවමනා නම් ඒ ගැනත් අපිට සලකලා බලන්න පුළුවන්. මොකද යම්කිසි වෙලාවක මේ දූපතේ ජලයේ ප්‍රශ්නයත් ඇති වෙනවා. ඊටු ටිකත් අපි වාර්තා අරගෙන ලබලා දෙන්නම්. දැන්ට තියෙන තත්වෙත් එතන පදිංචි වෙලා ඉන්න පවුල් වලට ඒ බලපත්‍රයට වඩා ස්ථීර අයිතියක් ඇතෙන්ට උවමනා නම් ඒ ගැන මම හිතන්නේ අපේ ඇමතිතුමාට වාර්තා කරම්පි ඒව සලකලා බලලා එයාට ඒ අයිතිය දෙන්න. මොකද ගොවිතැන් කරන්නේ මේ ප්‍රදේශේ වඩා හොඳයි එතෙන්ට වඩා.
හොඳයි බොම් විසුටි ගරු සීබි රත්නායක මැතිතුමා. What is that? You want a clarification? Yeah, okay.
கௌரவ பிரதம அமைச்சர்களுடைய கருத்துக்கு அமைவாக தயவுசெய்து அமைச்சர் சுவாமிநாதன் தலைமையிலாவது நீங்கள் இந்த கூட்டத்தை கிளிநொச்சியிலே கூடுகிற பொழுது அங்கே தண்ணீர் பிரச்சனை பெரிய அளவிலே இல்லை. காரணம் இலங்கையிலேயே அண்டர் கிரவுண்டில் தண்ணீர் சேகரித்து சுத்திகரித்து வழங்குகிற ஒரே ஒரு இடம் இரணை தீவு தான். அந்த தேவாலயத்துக்கு கீழே ஒரு குளத்தின் அளவிலே ஒரு அண்டர் கிரவுண்ட் இருக்கிறது. இது 60 வருஷங்களுக்கு முதல் அவர்கள் சிந்தித்து செய்த ஒரு பெரிய திட்டம். ஆகவே தண்ணீர் பிரச்சனை இல்லை. அதை விட நல்ல தண்ணீர் கிணறுகள் இருக்கின்றன. அது ஒரு அவர்களுடைய பரம்பரை காணி, சொந்த நிலம், அந்த மக்களுடைய பூர்வீக நிலம். அதனை தயவு செய்து அவரிடம் வழங்க வேண்டும். அதற்கான முயற்சியை தயவு செய்து எடுங்கள். இது ஒரு இந்த நாட்டினுடைய நல்லிணக்கம் சமாதானத்துக்கு இது ஒரு நல்ல அறிகுறியாக இருக்கட்டும் என்பதை நான் இதில் பதிவு செய்கின்றேன்.
ஓ தேங்க் யூ வெரி மச். கரு அகமேட்டுமா பிரிச்சு
சுவாமிநாதன் அமைத்துமா மேட்டுமா அப்படி கியூ ஹேட்டியிட முன்னகை நிற்கிறேன்.
கரு சிபி ரத்நாயக மேட்டுமா
கரு கத்தாநாயகத்துமணி கரு அக்ரமாத்தியத்துமாக எஸ் சிம்சந்தா 2005-2014 රාජ්‍ය පාලන යුගයේදී ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ මෙතෙක් නොවු විරු ලෝක ඛනිතේ ලබුදේ ලෝක ආහාර අර්බුදේ ලෝක මූල්‍ය අර්බුදේ සහ අප රටේ පැවති බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය සහ රාජ්‍ය ණය අර්බුදේ වැනි දැවැන්ත අර්බුද රැසක් මූණ පාන්නට වී නමුත් ගොවියාට වී කිලෝවක් සඳහා රුපියල් 30ක සහතික මිලක් ලබා දෙමින්ද විවෘත වෙළඳපොළේ සහල් කිලෝවක් විකිණ හැකි උපරිම මිල රුපියල් 60 වශයෙන් නියම කිරීමෙන්ද එකී මිල ගණන් ක්‍රියාත්මක වීම අධීක්ෂණය කොට තාවුරු කිරීමෙන්ද විනිෂ්පාදකයා සහ සහල් පාරිභෝගිකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කළ බව ඔබතුමා පිළිගන්නේද? නමුත් වර්තමාන ශ්‍රී ලංකාවේ වීගොවියට සාධාරණ මිලක් ලබා දීමට රජය අපොහොසත් වී ඇති අතර පාරිභෝගිකයාට ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට හාල් කිලෝ එකක් සඳහා රුපියල් 100කට වැඩි උසුලාගත නොහැකි මුදලක් ගෙවීමට සිදු වී ඇත. රජය මගින් ආනයන තීරුබදු විශාල වශයෙන් අඩුකොට සහල් විදේශයන් සහ ආනයන කිරීමට ඉඩ ප්‍රස්ථා ලබා දුන්නේ. නමුත් ඒ තුළින් සහල් පරිභෝජන ජනතාවට සහනයක් අයත් වී නොමැත. ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් පිළිබඳ කරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍යතුමා වශයෙන් ඔබතුමාගේ සුවිශේෂ අවධානය යොමු කොට අදාළ සියලු බලධාරීන් කැඳවා වහාම ක්‍රියාත්මක වරදී පොදු ජනතාවට සහන සැලසීම පරිදි සහල් මිල පහත එනීමට මැදිහත් වෙන ලෙස ගරු සභාවට යෝජනා කරන්නේද?
2014 යලකන්නේ රජයේ විසින් වී ඇටයක්වත් මිලදී ගත්තේ නැහැ. ඒත් මේ රජය බලයට පත්වීමෙන් පස්සේ 2014-15 මහකන්නේ වී මෙට්‍රික් ටොන් 160,000ක්ද 2015 යලකන්නේ වී මෙට්‍රික් ටොන් 175,000කට වැඩි ප්‍රමාණයක් මිලදීගෙන තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයම වී මෙට්‍රික් ටොන් 335,000ක් රජයෙන් මිලදීගෙන තියෙනවා ඒ කාල සීමා තුළදී. ඊළඟට එසේම ඉහත කන්නවලදී ඉතිහාසයේ වැඩිම සහතික මිල එනම් කිරි සම්භාව වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50,000ද සම්භා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50,000ද නාඩු වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 45,000ක් සහතික මිලක් ලබා දීමට අපට හැකි වුණා. එමෙන්ම 2015-16 මහකන්නය 2016 යලකන්නේ වී අස්වන සඳහා කිරි සම්භා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50,000ද සම්භා වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 41,000ද නාඩු වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 38,000ද වශයෙන් ඉහළ සහතික මිලක් ලබා දීමට අපිට හැකි වුණා. ඒ නිසා උපරිම සහතික මිලක් ලබා දෙන්නට අපි ක්‍රියා කරේ. ඒත් මෙසේ මිලදීගත් වීතොග අලුවි කරන්න මිල ගණන් තීරණයකොට ලබන්නේ පුවත්පත් මගින් මිල ගණන් කැඳවීමෙන් පසු ලැබෙන ඉහළම මිල ගණන් පදනම් කරගෙනයි. මෙම මිල ගණන් තීරණය කිරීමේදී වී මිලදී ගැනීම හා වී අලවිය පිළිබඳ ගැටලුවලට කාලීන විසඳුම් සෙවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති නිලධාරී කමිටුවේ නිර්දේශ, ආර්ථික කළමනාකාරය පිළිබඳ අමාත්‍ය කමිටුවේ නිර්දේශ තීරණ හා ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අනු කමිටියේ තීරණ හා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවස්ථානුකූලව ලබා දෙනු තිබෙනවා. ගරු කථානායකතුමනි, දැනට මේ රටේ විශාල නියඟයක් තියෙනවා. මම හිතන්නේ කාලෙකින් පස්සේ උනේ තදම නියඟේ තියෙන්නේ. අපි දන්න හැටියට ලංකාවේ වී නිෂ්පාදනය 30%-40% අතර තිබෙන්නේ. මේ සැරේ අපි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ආපදා කළමනාකාර අමාත්‍යාංශයෙන් මේ නියඟය ගැන දැන් පියවර, يعني මූණ දෙන්න පියවර අරගෙන යනවා. ඒ නිසා අපිට සම්පූර්ණ නිෂ්පාදනය ලංකාවෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා අපි තීනය කරා මාස 3ක කාලයක් තුළ සහල් මෙට්‍රික් ටන් 250,000ක් ආනයනය කිරීමට. ඒවට පෞද්ගලික අංශයේ සියලුම සහල් ආනයනකරුවන්ට මේ යටතේ සහල් ආනයනය කරන්න අවස්ථා ලබා දුන්නා. ඊළඟට පාරිභෝග ජනතාව වෙත දැරිය හැකි මිලකට සහල් ලබා දීමටත් සහල් ආනයන ඉක්මන් කිරීමටත් පහසුකම් සැලසමින් කලින් පනවා තිබූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 15ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද තවදුරටත් අඩු කරමින් 2017 ජනවාරි 28 වෙනි දින ක්‍රියාත්මක පරිදි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 5ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පමණක් පනවා තිබෙනවා. දැනට 2017 ජනවාරි 7 වෙනිදා සිට 2017 පෙබ්‍රවාරි 6 වෙනිදා දින දක්වා නාඩු සහල් මෙට්‍රික් ටන් 2,003ක්ද චැකිලු සහල් මෙට්‍රික් ටොන් 24,053ක්ද සම්බා සහල් මෙට්‍රික් ටොන් 23,750ක් සහ අනෙකුත් සහල් වර්ග මෙට්‍රික් ටොන් 1,440ක් වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 51,919ක ප්‍රමාණයක් ආනයනය කිරීමට කටයුතු කර තිබෙනවා. අපි ඒ වගේම බලාපොරොත්තු වෙනවා තව මෙට්‍රික් ටොන් 100ක් දැනට මේ ඒ පුද්ගලික වෙළඳුම් ආනයනය කරන්න පියවර අරගෙන තිබෙනවා. ඉදිරි කාලයේදී එම තොග වෙළඳ පොළට මුදාහැරීමෙන් පසු සහල් මිල තවදුරටත් අඩු වෙනවා. එසේම ඉදිරියේදී තවත් සහල් මෙට්‍රික් ඒ නිසා මේ කාලයේ කෙටි කාලයක් තුළ නියඟය නිසා සම්පූර්ණ හාල් ප්‍රමාණය නොලැබුණ නිසා මේ මිල වැඩි වෙලා තියෙනවා. ඒ ගැන රජයක් හැටියට අපේ කනගාටුව ප්‍රකාශ කරන ජනතාවට මේ අපහසුතාවයට මුහුණ දීම ගැන ඒත් ඒ මිල අඩුවෙන්ට යනවා ඊළඟ සති දෙක තුළදී මේ හාල් එන්ට එන්ට ලංකාවට. තවද ලංකා සතොසේ අලවිසල් 320ක් මගින් දීප්ත ව්‍යාප්ත සහනදායි මිල ගණන් යටතේ සහල් විකිණීමට පියවරගෙන ඇති අතර දැනට පවතින පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීම වැළැක්වීම සඳහා පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන් දිවයින පුරා වැටලීම් සිදු කරගෙන ලබනවා. අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වීතොග් තොග එක් එක් දිස්ත්‍රික්කවලින් ලබාගත් ඉහළ මිල ගණන් යටතේ වීමෝල් හිමියන් වෙත අලෙවි කිරීම දැනට සිදු කරගෙන යනවා. මේ වන විටත් වීමෝල් හිමියන් 200කට ආසන්න ප්‍රමාණයකට වීතොග නිකුත් කර තිබෙනවා. එසේම වී සහල් බවට පත්කොර ලක්සත්වස මගින් සාධාරණ මිලකට බෙදා හැරීම සඳහා වී මෙට්‍රික් ටන් 30,000ක් පමණ සත්වස ආයතනයට ලබා දීමටද වී අලෙවි මණ්ඩලය කටයුතු කරගෙන තිබෙනවා. මෙම වීතොග සහල් බවට පත්ව වෙළඳපොළට යාමත් සමග මගින් සහල් හිඟය හා සහල් මිල තවදුරටත් අඩුවීමට බලපෑමක් ඇතිවෙන බව අපගේ විශ්වාසයයි. වී ගොවියාටද අසාධාරණයක් නොවන පරිදි සහල් මිල අවම සීමාවක පවත්වා ගනිමින් පාරිභෝගිකයන් උපරිම සහනය සැලසීමට අපගේ රජය විසින් සෑම උත්සාහයක්ම දරනු ලැබෙනවා. මේ සඳහා ගත හැකි පියවර පිළිබඳ ගරු ජනාධිපතිතුමාගේ සහ මගේ විශේෂ අවධානය යොමු කර තිබෙන බවත් අවසාන වශයෙන් සඳහන් කරන්නට කැමතියි. මම හිතන්නේ විශේෂ කටයුතු අමාත්‍යතුමාත් ඒ ගැන
ගරු සරත් අමුණුගම අමාත්‍යතුමා
මේ ප්‍රශ්නේ ඇහුවේ මොකද කියලා මට හිතාගන්න බෑ. මොකද තාම ගොයන් කපන්නේ නැහැ. දැන් ඒ මහ කන්නේ දැන් තමයි ඉඳ කියන්නේ අහගෙන ඉන්න උත්තර දැන් තමයි මහ කන්නේ කැපිගෙන එන්නේ මුලින්ම අම්පාරේ දිස්ත්‍රික්කේ. ඒ හින්දා ගොවියට අසාධාරණ මිලක් හම් වෙන්නේ නැහැ. මීට ඉස්සර හැමදාටම වඩා මිලක් ලැබෙනවා. අද හාල් ගැන කියන්න තියෙන්නේ දැන් තීරණයක් අරන් තියෙනවා. නාඩු රුපියල් 70යි සම්බා රුපියල් 80යි ඒක 72 දක්වා 72යි නාඩු 72යි සම්බා 80යි. ඒ හින්දා අද ඉඳන් වෙළඳ පොලේ තියෙනවා. ඕනම වෙළඳ පොලේ හෙට ඕන එතන ගියේ නැත්තම් ඉනිකන් ඊයේ නෑ කිරිද ඊයේ රෑ ඊයේ දිගටම රුපියල් 70 ගානේ සියලුම සතෝස කඩවල විකුණා. දැන් හෙට උදේ ඉඳන් නෑ කතා වුණ නෙමෙයි. හෙට උදේ බලන්නකෝ. හෙට උදේ බලන්න. මොකද ගැසට් එක ගහවද නැද්ද කියලා ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. හෙට උදේ කඩේට ගිහිල්ලා බලන්න.
මේක වාදයක් කරන්න වෙලා බෑ. අපිට වෙලාව සීමා කරන්න තියෙනවා.
මේ අපි මේ වෙලාවේ තීන්දු ගත්ත වෙලාවේ ප්‍රශ්නයක් අහනවා.
ගරු අග්‍රාමාත්‍යතුමනි
තව හාල් ටොන් ලක්ෂයක් ලංකාවට ගේන්න දැන්ට ආනයනය කරන්න පුද්ගලික අංශයෙන් කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව ඉතුරු ප්‍රමාණයත් අරගෙන මේ සියල්ලම එක සැරේ ගේන්න උවමනා නැහැ. ඒත් එයා බාර අරගෙන තියෙනවා. ඒ අනුව ආනයනය කරන්න ලංකාවට. ඒ කියන්නේ දැනට 50,000ක් ගෙනල්ලා තියෙනවා. තව ලක්ෂයක් එන්න තියෙනවා. ලංකාවේ නිෂ්පාදනයේ තියෙනවා.
දගර ඇමැතුමා දැන් ගරු සරත් අමුණුගම ඇමැතුමා ඉන්න මන් දෙන්න.
ඔව්.
ගරු මුදල් ඇමැතුමා
සර් කතානායකතුමනි මේ ඇහුවා ගැසට් එක සම්බන්ධ තිබ්බ ප්‍රශ්නේ ගිය ගමන මේ කියපු විගසම ගැසට් එක ගැහුවයි කියලා මන්දුල ගුණවර්ධන උසාවියට ගියා. ඒ උසාවියෙන් දුන්න තීන්දුව තමයි මෙච්චර පරක් වෙලා තිබෙන්නේ. ඉතින් මේක වෙනින් මුකුත් නැහැ. ගිය ගමන අපි කිව්ව විගසම කර නිසා ඒක පාද කරගෙන තමයි මන්දුල ගුණවර්ධන උසාවි ගියේ. ඒක දැන් නිවැරදි කරලා තිබෙනවා. අද ගැසට් කරලා තියෙනවා.
හොඳයි ගරු අනුකම දිසානායක මහත්මයා මේතර විවාදයකට යන්න නැහැ. පැහැදිලි කිරීමක් තියෙනවා නම් ගරු අගමැතිතුමාගෙන් හරි ගරු සරත්
මම අමුණුගම මැතිවගේ දැනගන්න පොඩ්ඩක් සීබී ඒකනේ පොඩ්ඩක් ඔබතුමා දැන් ගැසට් එක ගැහුවද? මොකද ගැසට් එක ගහන්න නැතුව ගරු කතානායකතුමනි පාරිභෝගික අධිකාරියට පුළුවන් කමක් නැහැ. ඒ මිලට තියනවද නැද්ද
කියලා ගැසට් එක ගැහුවයි කියන්නේ ගරු අමෙච්චම
කවද ගැව්වේ? තාම ගහලා
නැහැ. ආරක්ෂා අධිකාරියේ තියෙන කවුන්සිල් එකෙන් අප්‍රූව් කළා අද ගැසට් එක ගැව්වා.
අද ගැසට් එක ගන්න හොඳයි.
අනවා.
ඔව් අද ගන්නව ගරු සිබි රත්නායක මැතිතුමා
කියලා. ඒක නීති අනුකූලව දැන් වෙලා ඉවරයි.
ගරු සිබි රත්නායක මැතිතුමා මෙතන ඉවර කරමු.
කතා නැතුව මේ පළවෙනි ප්‍රශ්නේ. හෙක්ටර් කොප්‍රයාකඩුව පරිශන ආයතනයේ දත්තයන්ට අනුව ගෘහස්ත පරිභෝජනය සඳහා මාසයකට සාල් මෙට්‍රික් ටොන් 180,000 අපරට තුල ජීවත් වෙන ජනයාට අවශ්‍ය වෙනවා. ඒ සඳහා එක් පියවරක් ලෙස පොහොර සහනාධාර ලබා දෙමින් අතර එතුමා ඒ සඳහා කටයුතු කිරීමේදී සහල් නිෂ්පාදනය වැඩි වුණු බව අපි දන්නා කරුණා. ඔබතුමාගේ ආණ්ඩුව ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වී නිෂ්පාදනයේ පහත වැටී ඇති බව ඔබතුමා පිළිගන්නේද කියන එක පළවෙනි කාරණේ.
ගරු කතානායකතුමනි ඕන තරම් වී තිබුණා. දැන් තියෙන පෝර ප්‍රශ්නය නෙවෙයි වතුර ප්‍රශ්නයක්. ඉතින් ජලය ලැබුණ නැත්තම් පෝර දාලා වැඩක් නැහැ. අපි ඔක්කොම දන්න කාරණයක්. කොච්චර පෝර දැම්මත් වතුර නැත්තම් වී වගා කරන්න බෑ. ඕක දන්න නැතුවද මේ රටේ ආර්ථිකය
කියන්නේ? හොඳයි දෙවෙනි ප්‍රශ්නේ අහන්න.
මුතුමයා තමයි 2014 එක වී අටයක් ගත්තේ නැති එක යලකන්නේ. 2014 යලකන්නේ එක 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 වී අටයක් ගත්තේ නැහැ. ඒක පුදුමයක්ද? ඕහො පුදුමයක්ද? මට අපි ඕනතරම් පෝර දෙන්න බුණ වතුර නැතුව දැන් අද ගොවින්ගේ ප්‍රශ්නේ පෝර නෙමෙයි. වගා කරන්න බැරියට මොකක්ද දෙන ආදාරේ සමහර අය කියන වතුර ලබලා දෙන්න කියලා. පොළොන්නරුව පැත්තේම සිඩ්නි දාරත්න
ගරු මන්ත්‍රීතුමයි දැන් අවස්ථාව දෙන්නම්.
ජනාධිපතිතුමයි කතා කරන ඒ පැත්තට ජලය ලැබලා දෙන්න. ඔබතුමාට පුළුවන් හොඳ මේක ඔබතුමාත් ගිහින් පූජාවක් කරලා වැස්ස ලැබලා දෙන්න.
ගරු සිබි රත්නායක මහත්මයා පන් පැහැදිලි කරගන්න. දෙවෙනි ප්‍රශ්නේ ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
අගමැතිතුමා වතුර නැහැ කිව්වා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අපි දුන්න වතුර ස්කීම් එක ගිහිලා විවෘත කරලා ආපු එක විතර ඔබතුමා වතුර
කරලා තියෙන්නේ. ගරු සීබි රත්නායක මහත්මයා. ගරු අග්‍රාමාත්‍යතුමා.
මේ ගරු කතානායකතුමා මම දැනගෙන
ඉන්නේ.
මම මෙතෙක් කල් හිතුවේ
ලෙඩින් රිප්ලයි ගරු අග්‍රාමාත්‍යතුමා කතා ගන්න අවස්ථාව දෙන්න.
මම මෙතෙක් කල් හිතුවේ කලාවැව මින්නේරියවැව පරාක්‍රමවැව මේ ප්‍රතිසංස්කරණය කරේ DS එන්නක මහතුමා කියලා. මම හිතුවා ගල්ලය අපි දන්න ගල්ලව හැදුවේ DS එන්නක මහතුමා. මහවැලිය හැදුවේ ජයා ජයවර්ධන මහතුමාගේ යටතේ ගාමිණී දිසානායක. මොකද්ද මහින්ද රාජපක්ෂ හැදුවේ කියලා අපිට කියන්න? හැදුවේ වරායත් පුරව ගන්න බැරි වුණා.
ගරු කතානායකතුමනි මේ උත්තරීතර සභාව වීලුවට ලක් කර ගැනීම නෙවෙයි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව අපි කතා කරන්නේ. ගොවි ජනතාවගේ දරුවෝ හැටියට ගොවි ජනතාවට වෙනුවෙන් පීඩනය සහ සමස්ත රටවැසියාට පාරිභෝගිකයට වෙන පීඩනය පිළිබඳව මේ කතා කරන්නේ. ඒ නිසා මේක වීලුවට ලක් කරගත යුතු නැහැ. ඔබතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා ඊයේ නිවැරදි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව පිළිබඳව මගේ ස්තුතිය පුද කරන අතර මගේ දෙවෙනි ප්‍රශ්නේ මම අහනවා. ගරු
ප්‍රශ්නයන්ද
අපරට අප ලියාගෙන තමයි කතා කරන්න ඕනේ. ඒ කතා කරන කල් ඉන්න ටිකක් දඟලන්නේ නැතුව අපරට තුල වී නිෂ්පාදනය සඳහා කුසල රසායනික ද්‍රව්‍ය ඒදීම් පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් අපරට තුල ක්‍රියාත්මක වෙනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි ඒ හේතුපාදක නිසා වකුගඩු රෝගය හා මූලික කාරණය ආසනික නම් රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වී ඇති බව ප්‍රකාශිත වෙනවා. පෞගේ දවස්වල ආන්දෝලනතම කතාවක් හැටියට තිබ්බම මේ රට තුල. ඒ වගේම දැන් ඔබතුමා කියනවා ආනයන කරන සහල් මේ රටට බෙදා හැරීම සඳහා කටයුතු කරනවායි කියලා. මේ තත්ත්වානුකූලභාවය සහ කුසල රසායනික ද්‍රව්‍ය සහ ආසනික පිළිබඳව තත්ත්වය පරීක්ෂා කරලා බලලා ලබා දෙන්න කටයුතු කරන්නේද කියන එක මම ඔබතුමාගෙන් අහනවා.
ඒ ගැන අපි බලලා කටයුතු කරන්නම්. මතක තියාගන්න කොයි මාර්ගයේ හාල්ද කියලා 2015 ඉස්සර ලංකාවට ගෙනාය. සමහර ඒවා ඒ ගැන කතා කරන්න උවමනා නැහැ. දැන් ඒත් එතුමාට මම මේ සැරේ කියන්නම් අපි දැනුම් දෙන්නම් ඒ ගැනත් පරීක්ෂා කරන්න කියලා. ඔව් වරායිද ටෙස්ට් කරලා අරගන්න කියලා අපි කියන්න.
හොඳයි තුන්වෙනි ප්‍රශ්නේ අහන්න. තුන්වෙනි ප්‍රශ්නේ අහන්න.
ගරු කතානායකතුමනි තුන්වෙනි මොකද මෙතුමා ප්‍රශ්න දෙකයි දිනේෂ් ගුණවර්ධන මහත්මයා එකක් ඇහුවා.
ඒක ඔබතුමාට
ප්‍රශ්න තුන ඉවරයිද?
ඒක අගමැතිතුමා කැමති නම් පිළිතුරු දෙන්න.
ගරු අග්‍රාමාත්‍යතුමනි දැන් මේ කියන කතන්දරත් එක්ක ඔබ ඔබතුමා සහ අපේ අමුණුගම ඇමතුමත් ඒ වගේම රවිකරුණායක ඇමතුමත් මේ කිව්වා මේ හෙට ඉඳලා හාල් අඩු වෙනවා කියලා. නමුත් වෙළඳපොලේ එසේ දෙයක් නැහැ. බහුවාර්ගික දිස්ත්‍රික්කයක නියෝජනය කරන කෙනෙක් හැටියට බහුවාර්ගික ජීවත් වෙන ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක් හැටියට තේ දළුන් නෙලලා ජීවත් වෙන කම්කරු ජනතාවට මේ සහල් ලබා ගැනීමේ අසීරුතාවයක් තියෙනවා. මේ හෙට ඉඳලා ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වත් ගන්න විදියක් නැහැ. බදු මුදල් වැඩි නිසා මේ කොළඹ විවෘත වෙළඳපොලේ බාණ්ඩ ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ බාණ්ඩ ගිහිල්ලා ගිය නිසා මේ මුදලට ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි
තියෙන්නේ. හෙට වෙනකම් බලමු ගරු මහත්මයා.
වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන එකයි.
50000ක් මෙට්‍රික් ටන් 50000ක් ගෙනල්ලා තියෙනවා. අව ලක්ෂයක් දැන් ආනායනය කරලා තියෙනවා. පසු ඉතුරු ටිකක් ගෙනේ කියලා. ඉතින් මේක එනකම
මේ
අඩුවක් තියෙනකොට සමහර අය බැලුවා මේකෙන් ප්‍රයෝජන ගන්න. ඒක අපි කනගාටු ප්‍රකාශ කරේ කාටවත් අපහසුතාවයක් නැතිලා තියෙනවනේ.
හොඳයි ගරු මෙන්ත හෙට වෙනකන් බලමු. ඒකට ගරු එස්එම් මරික්කා මැතිතුමා.
ගරු කතානායකතුමනි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්න 2015 සහ 2016 වසර සඳහා ග්‍රාමීය අඩතල පහසුකම් සංවර්ධනයට සහ ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කරන ලද සමස්ත මුදල කොපමණද? ඒ වෙන්වෙන් වශයෙන් මොනවාද? එම ව්‍යාපෘතීන් කවරේද? එම සංවර්ධන වැඩසටහන් සඳහා කොපමණ විදේශාධාර ප්‍රමාණයක් ලැබුණේද? ලබාගත් දේශීය හා විදේශීය ණය ප්‍රමාණය කොපමණද? මහා භාණ්ඩාගාරයෙන් ලබාගත් මුදල කොපමණද? සහ 2017 වසරේ ග්‍රාමීය අඩතල පහසුකම් සංවර්ධනයට සහ මහා පරිමාණ සංවර්ධන වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල කොපමණද? එම මුදල් ලබා ගන්නා ආකාරය කවරේද යන්න.
ගරු කතානායකතුමනි 2016 වර්ෂයේදී ග්‍රාමීය අඩතල පහසුකම් සංවර්ධනයට හා ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහන් 1250ක් සඳහා රුපියල් බිලියන 300 201ක පමණ මුදලක් වෙන්කර තිබෙනවා. එක් එක් අමාත්‍යාංශ අදාළ ව්‍යාකෘතීන් සංඛ්‍යාව පිළිබඳ වාර්තාව සභාගත කරනවා. ග්‍රාමීය අඩතල පහසුකම් සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාකෘති 28649ක් 2016 වසර තුළදී ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාකෘති අතර සුළු මාරි මාර්ග ව්‍යාකෘති 9140ක්, ප්‍රජාමූලික ජල සම්පාදන ව්‍යාකෘති 1045ක්, සුළු පරිමාණ ග්‍රාමීය විදුලි ව්‍යාකෘති 33ක්, ග්‍රාමීය මාර්ග පාලම් හා බෝක්කු තැනිවැනි ග්‍රාමීය ප්‍රවේශ වැඩි දියුණු කිරීමේ ව්‍යාකෘති 26000ක් හා වෙනත් යටිතල පහසුකම් ව්‍යාකෘති 1437ක් තිබෙනවා. එම සංවර්ධන වැඩසටහන් සඳහා විදේශාධාර වශයෙන් 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 75ක මුදලකුත්, 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 56ක මුදලකුත් ලැබී තිබෙනවා. එසේම මෙම සංවර්ධන වැඩසටහන් සඳහා විදේශ ණය 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 1455ක් මුදලකුත්, 2016 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1300ක මුදලකුත් ලබා දී තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපි විදේශ ණය අරගත්තේ දැන් ගමට යවන්නේ. 2017 වසරේදී ග්‍රාමීය අටිතල පහසුකම් සංවර්ධනය හා මහා පරිමාණ සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 708ක අධික මුදලක් වෙන්කර ඇති අතර එම මුදල් දේශීය අරමුදල් වලින් හා විදේශ ආධාර හරහා ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි ග්‍රාමීය අටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන යනු මගේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වන ඉතා වැදගත් ව්‍යාකෘතියක් බව සඳහන් කරන්න කැමැති. ගමට සංවර්ධන යන තේමාව යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වෙන ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ ග්‍රාම නිලධාරී කොට්ටාස 1305ක යටිතල පහසුකම් සංවර්ධනයට වෙන් කරන ලද මුදල් රුපියල් මිලියන 3300ක්. විශේෂයෙන්ම 2016 වසරේදී මෙම වැඩසටහන හරහා ග්‍රාමසේවක කොට්ටාස 2600ක ජීවත් වෙන මිලියන 10ක පමණ ජනතාවට සහන සැලසීමට අපට හැකියාව ලැබුණා. විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවගේ ජීවනපාය අවශ්‍යතා වර්ධනය කර දෙමින් ඔවුන්ගේ ආර්ථික ඵලදායි නංවාලීමට හා ජීවන තත්ත්වය නගා සිටීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙම ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික සමාජීය සංවර්ධනයට මෙන්ම රැකියා උත්පාදනයේ දායක වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ග්‍රාමීය සංවර්ධන ව්‍යාකෘති කියලා මාධ්‍ය සංදර්ශනයක් හරහා ගම්මැදි ඇලිකිව්වේ නැති වුණාට අපේ රජය මේ වැඩසටහන් හරහා ගමට විශාල සේවයක් කර තිබෙනවා. ඒ ගම්වල මිනිසුන් දන්නවා මේ අවුරුද්දේත් මේ වැඩසටහන ක්‍රියාත්මක කළ පසු ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වෙනත් කිසිම රජයක් නොකළ වැඩ කොටසක් අපට කරන්න හැකි වේ කියන්ට කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි, අද අපි කඩමන්දි ආර්ථිකය ශක්තිමත් කරන්න කියලා ඒ ව්‍යාපාරිකයන්ට උදව් කරන්න ස්වශක්ති වැඩසටහන මහා බැංකුවත් වාණිජ බැංකු 17කින් ආරම්භ කරලා තියෙනවා.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් ගරු අගමැතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිලි කරා ගම්මට්ටමේ බිම්මට්ටමේ වෙලා තියෙන සංවර්ධනය. මම අහන්න කැමතියි, දැන් මේ සංවර්ධනය දැන් පෞගී කාලේ නම් මේ සීගිරි පර්වතයට උඩ වැඩි උස කටවුඩ් දාලා රට වටේම පෝස්ටර් ගහලා කලාකරුවන් කඩේ යවලා රජයේ මාධ්‍ය බදු අරගෙන මේ ආටෝපයක් ඇටව්වා. ඇයි වර්තමාන ආණ්ඩුව එහෙම නොකරන්න කියලා මම අහන්න කැමතියි.
කටවුඩ් දාන එක නෙමෙයි තියෙන්නේ, කටවුඩ් දාන එක නෙමෙයි තියෙන්නේ මන්ත්‍රීතුමා, මේ කටවුඩ් එක දාන්න එක නෙමෙයි තියෙන්නේ. දැන් තියෙන ජනතාවට වැඩ කරන්න. අපි මුදල් දුන්නා, අපි ගමට බැස්සා, අපි ගමට ගිහින් තියෙනවා. මීට අපි කරන වැඩ කටයුතු කතානායකතුමනි වදිනව ඇති, නැත්තම් මෙහෙම කෑ ගහන්නේ නැහැ. වැඩ නොකරනවා නම් මේ කියන්නේ නැහනේ. ඉතින් අපිට ඕනේ මේ රටේ ජනතාවට මේකෙන් ප්‍රතිලාභයක් ලැබෙන්න, ගමට යන්න, ගමට උදව් කරන්න. ඒකයි අපි ඍජුව ආණ්ඩුවේ මුදල් දෙනවා වගේ දැන් අපි අවස්ථාව ඇති කරලා තියෙනවා. ගමේ ඉන්න කුඩා ව්‍යාපාරිකයට, කදමන්දියේ ඉන්න ව්‍යාපාරිකයට වෙනම ණය ලබා ගන්න අපේ තවත් වැඩසටහනක් තියෙනවා. අපි බැංකු වලට කියනවා තමන්ගේ ප්‍රදේශයෙන් ලබාගත් තැන්පොත් මුදලෙන් කොටසක් වෙන් කරන්න ඕනේ කියලා ඒ ප්‍රදේශය තුළම ව්‍යාපාරිකයන් ලබලා දෙන්න. ඒ නිසා අපි ඍජුව රජයේ මුදල් මාර්ගයෙන් වක්‍රව අපි බැංකු මාර්ගයෙන් මේ සහනය දෙනවා. මොකද මේ රටේ ආර්ථික අපි උස්සන අවස්ථාවේදී, මේ රටේ ආර්ථික අද වර්ධනය වෙලා යන අවස්ථාවේදී මේ අංශ ටික අපිට අපි දෙන්න තියෙනවා. ගම් වලට තවත් පහසුකම් ලැබලා දෙන්න තියෙනවා.
අරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, දැන් පෞගිය රජයේ කාලෙදී සංවර්ධනය කියලා පෙන්වුවේ පාරවල් හදන එක, මහ අධිවේගී මාර්ග. දැන් මම මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගත්තු වාර්තා අනුව 2013-14 අවුරුදු වල කිලෝමීටරයක් අධිවේගී මාර්ග හදන්න රුපියල් බිලියන 3.8ක් වියදම් කරලා තියෙනවා. එතකොට දැන් මේ කඩවත ඉඳලා මේ එදා වැඩපටන් ගත්ත නුවර අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට වියදම් කරන්නේ රුපියල් බිලියන 3.425ක්. එතකොට 1 කිලෝමීටරයකින් 103,750ක් අඩු වෙනවා අවුරුදු 3කට පස්සේ අධිවේගී මාර්ග හදනකොට. ඇත්තටම අත් වශයෙන්ම 15 ගන්න බැලුවත් වැඩි වෙන්න ඕන. 152 තිබිච්ච එක 126ට අඩු කරලා තියෙනවා මේ කම්කරු ගාස්තු සහ ඇස්තමේන්තු ගත උනායින් පස්සේ. එතකොට කිලෝමීටර් 40කින් ගහපු ගාණ අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේක ගමට ගෙනියන්නේ නැද්ද ඔබතුමා?
ගරු අගමැතිතුමා,
ගරු මන්ත්‍රීතුමනි, අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි ගත්ත පියවර නිසා මේ සියල්ලම අඩු කරන්න පුළුවන් වුණා. මොකද එදා උනේ, එදා කිසිම සීමාවක් නැතුව පාරවල් හැදුවා, මුදල් ගෙව්වා, කාට ගියාද දන්නේ. අන්තිමට අද වෙලා තියෙන්නේ ඒ ණය ගෙවන්න දැන් අපිට සිදු වෙලා තියෙනවා. අපි බලන්නේ ජනතාවට බරක් දාන්න නැතුව ණය ගෙවන්න. මේ අය බැලුවේ ණය ගමට එවන්න. ණය ගමට යන්න ඉස්සෙල්ලා ආර්ථික ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ජනාධිපතිවරණයකට ගියා බලය අරගෙන ආපහු මේක පාලනය කරන්න කියලා. අවාසනාවකට ඒ අයට රටේ වාසනාවට ජනාධිපතිවරණයෙන් පැරදිලා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණා. ඒකයි අපිට මේව බේරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ මට්ටමේ ජනතාවට බර දාන්න නැතුව.
වෙන ප්‍රශ්නයක් තියෙනවද?
නෑ, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය, දැන් කලින් ප්‍රශ්නේදී මම කිව්වේ ඒ කිලෝමීටර් 40 දී විතරක් 101,50,000ක් අඩු වෙලා තියෙනවා කලින් ආණ්ඩු එස්ටිමේන්තු වලට වඩා. ඉතින් ඒක ජනතාව දැනුවත් කරන්න වැඩපිළිවෙළක් තියෙනවද කියලා තමයි මම අගමැතිතුමා ඇහුවේ. මේ විනාඩිය දෙන්න. දැන් මම දැක්ක ඊයේ සිරස මාධ්‍ය ජාලය විකාශනය කරා ගිය ආණ්ඩුව ගාල හිටපු ජනාධිපතිතුමාගේ ගුවන් ගමන් සඳහා රුපියල් බිලිය රුපියල් කෝටි 11ක් මේ ගෙවන්න තියෙනවා කියලා. දැන් මේ පාරවල් හදපු එකෙන් ගණන් අඩු කරා වගේ ඒ මුදල් අය කර ගැනීමට රජය කටයුතු කරනවද කියලා අහන්න කැමතියි.
ගරු අගමැතිතුමා
මෙතන වෙලා තියෙන්නේ ටිකට් ගත්තේ නැහැ මුළු ප්ලේන් එකම ගත්තා. ඒක ගෙවන්න තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට. නැත්තම් ඒ ගුවන් සේවයේ ප්‍රශ්න ඇති වෙනවා. අපි ඉස්සෙල්ලා මේ ගැන වාර්තාක මේ ගැන අපි ගෙවලා මං හිතන්නේ මේ කෝප් කොමිටියට වාර්තා කරාන් පස්සේ මොකද්ද ගත යුතු පියවර කියලා එතනින් තීරණය කරන්න පුළුවන්.
හොඳයි බොහොම ඉච්චිරි ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි අග්‍රාමාත්‍යතුමාගෙන් අසන ප්‍රශ්නය 1 2012 නොවැම්බර් 9 වෙනි දින වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කරමින්ද 40 දිනකට තුවාල සිදු කරමින්ද ඇති වූ සිදුවීම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද්දේද එම කමිටු විසින් මේ වන විටත් වාර්තාවක් සකස් කරනු ලැබ තිබේද එම වාර්තාව මෙම සභාවමුවේ තබන්නේද එම වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන ඉදිරි පියවර කවරේද?
ගරු අග්‍රමාත්‍යතුමා
2012 නොවැම්බර් 9 වෙනි දින වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනය කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා විසින් පහසුදාන කමිටිය 2015 ජනවාරි 22 දින පත් කර ලැබුවා. හිටපු මහාධිකාරි විනිසුරු නිමල් නම්බුවසම් මහතා, හිටපු අමාත්‍යයන් ශත්‍රීයකල ලේකම්වරයෙකු වන SK ලියනගේ මහතා, හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක මහතා. ඉහට කමිටුව මගින් සකස් කරන විමර්ශන වාර්තාව ජූනි මාස 9 වෙනි දින ගරු අධිකරණ ඇමතුමා වෙත බාර දී තිබෙනවා. මම ඒ වාර්තාවේ පිටපතක් දැන් සභාගත කරනවා. මම අද සභාගත කළ වාර්තාව මගින් නිර්දේශ කීපයක් ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශ හරහා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මා විසින් දැනටම අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. එසේම මෙම වාර්තාවේ පිටපතක් පොලිස් ප්‍රතිවරයා වෙතත් යොමු කොට තිබෙනවා. විශේෂයෙන්ම මෙම විමර්ශන වාර්තාවේ නිර්දේශ කොට ඇති පරිදි මේ සිද්ධියේ මියගිය සිරකරුවන් 16 දෙනා සඳහා එක් අයෙකු වෙනුවෙන් ඔහුගේ ළඟම ඥාතියාට රුපියල් 105ක් වන්දි මුදලක් බැගිනුත් තුවාල ලැබූ සිරකරුවන් වෙනුවෙන් එක් අයෙකු සඳහා රුපියල් 100ක වන්දි මුදලකුත් බැගිනුත් ලබා දීමේ වැඩපිළිවෙලක් කැබිනට් අනුමැතිය මත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටි බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතුමා විසින් මා වෙත වාර්තා කර තිබෙනවා. අනෙකුත් සියලුම නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. මට පොලිස් වාර්තාව ලැබෙන්න තියෙනවා. ඒ ගැන අපි දැනුවත් කරන්න. එසේම මහින්ද රාජපක්ෂ රජය යටතේ ක්‍රියාත්මක වූ මෙම බිහිසුණු මනුෂ්‍ය ඝාතනය රජයේ වශයෙන් අපි තරයේ හෙලා දකින බව අවසන් වශයෙන් අවධානය කරනවා.
ගරු කතානායකතුමනි, සිරකරුවෙක් හෝ රිමාන්ඩ් බාරේ ඉන්න කෙනෙක් අපි සැලකිල්ලට භාජනය කළ යුතු වන්නේ ඔවුන් ආණ්ඩුවේ ආරක්ෂාව යටතේ ඉන්නවා කියලා. ඔවුන් ඉන්නේ ආණ්ඩුවේ බාරේ. එතකොට මේ ආණ්ඩුවේ බාරේ ඉන්න අය තමයි මේ ඝාතනය කරනු ලැබුවේ. ඒ ඝාතනය කිසිසේත්ම ගරු කතානායකතුමනි තුවාලකරුවන්ට ලක්ෂයක් දීලා ඒකත් තාම තීරණය කරන්නේ නැහැ. ඝාතනය වූයාට 105ක් දීලා බේරන්න පුළුවන් එකක් නෙවෙයි. ආණ්ඩුවේ බාරේ ඉන්න අයට එතෙන්ට ඒ කියන්නේ ඇතුලේ ඇතිවෙච්චි ගැටුමක ප්‍රතිඵලයකුත් නෙවෙයි. පිටස්තරව සන්නද්ධ කණ්ඩායම් කඳවුර වෙත ගොස් නම් කතා කොට තෝරා බේරා ගනිමින් මෙය ඝාතනය කොට තිබෙනවා. ඒක තමයි තිබෙන්නේ. ඒ නිසා මේ මුදල් වලින් සංගවන්න බෑ. මේ ඝාතනයම් පිළිබඳව තමුන්වහන්සේලා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?
ගෞරව අගමැතිතුමා,
ඝාතනය පිළිබඳව තමයි අපි පොලිසියේ වාර්තා ඉල්ලලා තිබෙන්නේ. ඒ වගේම අදාළ කාරක සභාවෙත් මේ වාර්තා දැන් සභාගත කරපු නිසා ඔබතුමාලට සාකච්ඡා කරන්න පුළුවන් තවත් පියවර අපි ගත යුතුද කියලා. මේ වාර්තාවෙන් තමයි 105යි 100යි යෝජනා කරේ අපි නෙමෙයි.
ගරු කතානායකතුමනි, දැන් 2015 ජනවාරි මාසයේ මේක පත් කරලා තිබෙනවා. ඒ කියන්නේ ඔබතුමාලා ජනවාරි මාසේ 8 වෙනිදා පාලන වෙනස් වුණාට පසුව කඩිමුඩියේම ජනවාරි මාසේ 20 වෙනිදා මේ පිළිබඳ කමිටුවක් පත් කරලා තිබෙනවා. නමුත් ඒ කමිටුව පත් කරාට පසුව වාර්තාව ලබා දීලා තිබෙන්නේ ජුනි මාසයේ.
තර වාර්තාව ලබා දීලා සැලකීතු කාලයක් දැන් ගත වී තිබෙනවා. අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක්. තර මෙච්චර කාලයක් ගත වී තිබියදී අදත් අහනකොට ඒ කමිටුව පිළිබඳව නිර්දේශ ක්‍රියාත්මක කරන කටයුතු කරමින් ඉන්නවා කියලා එක සාධාරණ නැහැ. මේ අඩුම තරමේ ඒ වාර්තාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්නේ අද. මේක මේක විශේෂයෙන්ම මේ මේ සමාජයට හෝ ඉදිරිපත් කරලා නැහැ. ඒතොර ඒක සැඟවුණු වාර්තාවක් බවට තමයි පත් වී තිබෙන්නේ. ප්‍රශ්න ඇහුවට පස්සේ තමයි මේ පිළිබඳව සාකච්ඡාවක් මතු වෙලා තිබෙන්නේ. ඒ නිසා මේවැනි මේ වාර්තාව නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මෙපමණ පමාවක් සිදු වූයේ
මෙතන ඉස්සෙල්ලා අධිකරණ අමාත්‍යාංශයෙන් ලබා දුන්නේ. එතනින් පස්සේ මේ විෂය ඇමතිවරු දෙන්නෙක්ට ගියා. එතනින් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ වගේම පොලිසියටත් මේ විෂය ලබලා දීලා තියෙනවා. සාමාන්‍ය මේ පියවර අරගෙන තියෙන්නේ ගිය 2016 වර්ෂයේ තුල. ඒකයි මේ ඔබතුමාගේ ප්‍රශ්නේ අහුවද්දි මම ලබා ගත්තේ. වාර්තාව නම් අපිට තිබෙනවා දැන් ලබා දෙන්න පුළුවන් මේ සභාවට.
එතකොට අවධානය යොමු වෙලා තියෙන බව දැනුවත් කරන්න ඒ ගරු මන්ත්‍රීතුමා. ඔව්.
ඔව් තුන්වෙනි තුන්වෙනි අතුරු ප්‍රශ්නේ.
අගමැතිතුමා.
ඔව්. දැන් අගමැතිතුමා කිව්වා අමාත්‍ය දෙකට අමාත්‍යවරු දෙදෙනෙක් යටතේ ගියා කියලා. පොලිස් දෙපාර්තමේන්තුවේ කාර්යයක් තියෙනවා කිව්වා. හැබැයි පොලිස් දෙපාර්තමේන්තුවත් අමාත්‍යංශ දෙකත් ඇමතිවරු දෙන්නත් මේ ඔක්කොම ආණ්ඩුව. ආණ්ඩුවෙන් පිටස්තර ආයතනයක් නෙවෙයිනේ. එතන මේ සියල්ල හුවමාරු වෙලා තිබෙන්නේ සාකච්ඡා වෙලා තිබෙන්නේ ආණ්ඩුව ඇතුලේ. ආණ්ඩුවෙන් පිටස්තර ආයතනයක් වෙත ගිහිල්ලා නැහැ. ඒ නිසා ආණ්ඩුවට තමයි මූලික වගකීම තිබෙන්නේ. ගරු කථානායකතුමනි ආණ්ඩුව බාරේ ඉන්න අය කණ්ඩායම් එම බන්දනාගාර වෙත පැනලා ඝාතනය කරලා සමහර ඡායාරූපයේ කාලේ පළ වී තිබුණා ගරු කථානායකතුමනි. ඒ අයට ඝාතනය කරාට පසුව ඔවුන්වට අවි ඒ ඝාතනය වෙච්ච තැන දාපු අවස්ථාවක් තිබුණා. ඒ නිසා මේක විධිමත් පරීක්ෂණයක් කරා මෙම ඝාතකයන් එළිදරව් කරගත යුතුයි. ආණ්ඩුව බාරේ ඉන්න අයටත් මෙවැනි ඉරණමක් නම් අත්පත් වෙන්නේ සාමාන්‍ය ජනතාවට කවර රැකවර නැද්ද?
හොඳයි.
ඒ නිසා මේ පිළිබඳව නිරීක්ෂණ කවරක් තියනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න මා දන්නේ නැහැ. නමුත් කවරක් වුවත් මේ ඝාතකයන් පිළිබඳ ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා තමයි ඔබතුමාගෙන් දැනගන්න කැමති.
ගරු අග්‍රමාත්‍ය
අපි දැනුම් දෙන්නම්. පොලිසිය වාර්තා ලැබුණාම පොලිසිය ඒ ගැන විභාග කරගෙන යනවා. රජයට ඌමනා වුණේ සමයි කොමිටිය පත් කරේ. පත් කළ වැඩ කටයුතු කරේ. මේක හංග ගන්න දෙයක් නැහැ. තවත් හංග ගන්න ඕන නම් මම මේ වාර්තා ඉදිරිපත් කරන්නෙත් නැහැ. ඒත් මෙතුමා කිව්ව හැටියට ඊට පස්සේ පොලිසිය මොකද්ද දැනුම් දුන්නාම අපිට ඒ අය ගත්තේ පියවර කුමක්ද කියලා මේ සභාවට අපි දැනුම් දෙන්න ඔබතුමත් දැනුවත් කරන්න.
හරි ඒ විදිහට කනු කරා මෙතුමා.
කථානායකතුමනි මට එක වරප්‍රසාද ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ මෞබිම පත්‍රයේ දීලා තියෙන වාර්තාව සම්පූර්ණ වාර්තාවක් නෙමෙයි. ඒකේ කොටසක් විතරයි දාලා තියෙන්නේ. ඔබතුමා 136 යටතේ තීරණයක් දුන්නේ. තීරණේ පිළි අරගෙන අපි වැඩ කටයුතු කරා. විශේෂයෙන්ම රංජන් රාමනායක ඇමතිතුමා ඒවලේ ප්‍රශ්න පිළිතුරු දෙන්නේ නැතුව වෙනත් වචන කීපයක් කිව්ව නිසා. ඒත් මම මෙතෙන්ට යොමු කරන්නේ මෞබිම පත්‍රයේ මේ වාර්තාව සත්‍ය වාර්තාවක් නෙමෙයි. ඒකට ඔබතුමාට මම යොමු කරනවා. ඒ වගේම තව එක කාරණයක් තියෙනවා. අපි දැන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් වුණාම පළවෙනි පිටුවේ ආවහම අපි කියනවා මාධ්‍ය ඒ අදාළ මාධ්‍ය නම් කරනවා. ඒක නිවැරදි කරන්න කියලා. ඒත් ඒ වෙනකොට විශේෂයෙන්ම මේක ඊළඟ දවසේ එදා උදේවරුෙම විද්‍යුත් මාධ්‍යෙන් යවලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් විශේෂයෙන්ම මාධ්‍ය ඕනෑම පුවත්පතක මුද්‍රිත මාධ්‍යයක යන වාර්තාවක් විද්‍යුත් මාධ්‍යෙන් විශේෂයෙන් වාර්තා කරන උදේවරුවේ එහෙනම් පස්සේ අපි නිවැරදි කිරීමක් කරාම ඒකත් විද්‍යුත් මාධ්‍ය යන්න ඕනේ. නැත්නම් ඒක අසාධාරණයක් වෙනවා. මොකද 5000ක් කියවන පත්තරේ ඊට පස්සේ කියවන ලක්ෂ කීපයක් අහගෙන ඉන්න නර්මන රූපවාහිනියට.
ගරු අගමැතිතුමා මාත් පැහැදිලි කරන්න. මොකද ඒක අවස්ථාවේදී මම අවස්ථාව දුරුතුමා ඉල්ලීමක් කළා. මේ ගරු රංජන් රාණක මැතිතුමාට පැහැදිලි ගන්න අවස්ථාව දෙන අවස්ථාව මම ලබා දුන්නා. ඇමැතිතුමා පැහැදිලි කරාට පස්සේ මම එතුමාට අවස්ථාව ලබා දුන්නා.
එයා කලාපය ගැන ප්‍රශ්නයක් නැහැ. මේක හරියට ආවේ නැහැ. අනික අපිට අලුතෙන් අරගන්න වෙයි මේ මාධ්‍ය මුද්‍රිත මාධ්‍යක විද්‍යුත් මාධ්‍යයේදී අම්මත් විද්‍යුත් මාධ්‍යයත් ඒ වගේම නිවැරදි කිරීම කරන්න ඕනේ කියලා.
හොඳයි මම ඒක අවධානය යොමු කරන්න ගන්නම්. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න මේක ආරම්භ කිරීමට ප්‍රථම මම ගරු සභාවේ අවධානය යොමු කරන්න කැමති. ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඒකමතික තීරණයකට පැමිණියා. විශේෂයෙන්ම වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නියමිත කාල සීමාවක් තුළ අවසන් කරන්න කියලා. මොකද එහෙම නැත්තම් ඊට පස්සේ කතා කරන්න ඉන්න කතකින්ට අසාධාරණයක් වෙන්න නිසා ඒ නිසා මේ ප්‍රශ්න අහන ගරු මන්ත්‍රීතුමාලාටත් පිළිතුරු දෙන වෙලාවත් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ නියමිත කාල සීමාවත් අවසන් කරන්න. එහෙම නැත්තම් අපිට අපි එකඟත්වයට පැමිණියා. එහෙම නැත්තම් නියමිතලා නවත්තලා ඒක ඊට පසුදාවට කල් දමන්න කියලා ගරු සභානායකතුමා.
You will have to mention it's only for 1 hour.
Yeah, but today half an hour. Today only half an hour.
Today half an hour.
Today half an hour. Yeah. Thank you very much. Yeah. එකයි 55යි ගරු ගරු නායකකාර මන්ත්‍රීතුමා
මේ තත්වානුකූලව ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ප්‍රමාණය ඒ අනුව තීරණය කරපුවාම මේ ගැටලුව මතුවෙන්නේ නැහැ. එහෙම නැත්නම් ප්‍රශ්න අහන්නයි උත්තර දෙන්නයි ගියාම ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුවේ එහෙම තාමත්ම තියුණු ඉරකින් වෙන් කරන්න බෑ මේ අහන කාලය. ඒ නිසා මේ ප්‍රශ්න සීමා කරන්න ඒක අනිත්‍ය කරන්න පුළුවන්.
ඔව් ගරු මන්ත්‍රීතුමා අපි මේ විදිහට අත්හදා බැලීම කරමු. බොන ඊට පස්සේ අවශ්‍ය නම් ඒ තීරණයක් ගන්න පුළුවන්. ඊයේ අපි මේ තීරණය ගත්තා මේ නායක මේ පක්ෂ පාර්ලිමේන්තු කටයුතු පිරිමිද කාරක සභාවේදී. ඒ අනුව ක්‍රියා කළ අවශ්‍ය නම් අපිට වෙනස් කරන්න පුළුවන්. ගරු සභානායකතුණ අය. Yeah, we have to definitely. We have to reduce. We'll discuss at the next meeting. ඔව් ගරු අනුකුමාර මහත්තයා
ප්‍රශ්න අඩු කරනවා නම් අනිවාර්යයෙන්ම තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න එන්න ඕන. දැන් ප්‍රශ්න 15ක් න්‍යාය පත්‍රයේ තිබ්බට අපි කවදාවත් ප්‍රශ්න 15 මෙතන අහලා නැහැ. එහෙනම් ප්‍රශ්න 15 අඩු කරන්න ඔබතුමාලා තීරණයකට එකඟතාවයකට එනවා නම් තියෙන ප්‍රශ්නට අනිවාර්යෙන් උත්තර දෙන්න ඕන. එහෙම නැත්නම් වෙන දේ තමයි මුකුත් නැතුව මේ අවසන් වෙනවා.
හොඳයි. දැන් මේ විදියට දැනට යන්න සභාවේ එකඟත්වයේ තියෙනවනේ ඒක මට ලබා දෙන්න ඉච්චරයි.